දැන් ඔහොම හිටියා කියන්නකෝ. ඔහොම ඉන්නකොට දැන් කට්ටිය ගෙවල් හදාගෙන ඉන්නෝ. දැන් ගෙවල් හදාගෙන ඉන්නකොට දැන් නිකාම මේ ගොවිතැන් කර කර ඉන්න පුළුවන්ද? බෑ. ගෙදර ගෘහපතිය ඉන්නවනේ. ගෙදර ප්‍රධානිය, ප්‍රධානියට ගෙදර අනිත් කට්ටිය කෑ ගහනවා ඇති. මොනවාද අපිට වළං ඕන, අපිට තව මොනවාද අපිට ගෙවල් වල තියන්න ඔය පුටු මේස ඕන, ඔහොම කියලා දැන් එක එක දැන් එයාලා තමන්ගේ අවශ්‍යතා සම්බන්ධව එයාලා හිතන්නේ නැති. මෙන්න මේ අනුව මේ මුල් ඓතිහාසිකයේ ඊළඟ අවස්ථාව විදිහට ගන්න පුළුවන් ජනාවාස ව්‍යාප්තිය. ඒ කියන්නේ මේ 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 මුල් ඓතිහාසික යුගයේ මිනිස්සු කොහොමද එයාලගේ ජනාවාස ගොඩනගා ගත්තේ? එතකොට මේකත් ප්‍රධාන ප්‍රශ්නයක් විදිහට එන තැනක්. දැන් මම ඕගොල්ලන්ට කියනවා ඒ ප්‍රශ්නෙත් ඔන්න ලියාගන්න කියලා. ඒක තමයි ඔන්න ලියාගන්න පුතේ, මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට බලපෑ ප්‍රධාන සාධක තුනක් ලියා විස්තර කරන්න. ඒ වගේම ඊළඟ එක ලියාගන්න, ඒ එක්කම තව ප්‍රශ්නයක් ලියාගන්න. මුල් ඓතිහාසික යුගයේ ජනාවාස ව්‍යාප්තියට නිදසුන් තුනක් ලියා විස්තර කරන්න. නිදසුන් තුනක් ලියා විස්තර කරන්න. නොඒ ටිකට අදාළ පාඩම් කොටස් ටික තමයි ඔන්න දැන් මම ඕගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න. එහෙමනම් මුල් ඓතිහාසික යුගයේ ඔන්න කණ්ඩායම් වුණා. කට්ටියක් මොකදුනේ, මං අර ඉස්සෙල්ල කිව්වා වගේ වැව් පදනම් කරගෙන, ගම්වල වැවක් පදනම් කරගෙන කට්ටියක් ජීවත් වුණා. එහෙනම් මුල් ඓතිහාසිකයේ එක කණ්ඩායමක් වැවක් හදාගෙන වැව වටේට කෘෂිකර්මාන්තය කටයුතු කරගෙන ජීවත් වුණා. එහෙනම් ඔන්න ඔබට අර ප්‍රශ්නයට පිළිතුරු එක ලක්ෂණයක් ලියන්න පුළුවන්. මොකද්ද? වැව් ගම්මාන බිහිවීම. වැව් ගම්මාන බිහිවීම. එහෙනම් මොනවද මේ වැව් ගම්මාන කියන්න බලන්න. මොනවද වැව් ගම්මාන? එකක් තමයි මොනවද? සුමන වාපි. එහෙනම් සුමන වාපි. ඊළඟ තමයි විහාර වාපි. ඊළඟ එක තමයි හුන්දරී වාපි. හරි නේද? නොතේරුණ එහෙම නැතුව නෑ නේද? තේරුණා නේද? මොකද්ද? වැව කේන්ද්‍රය කරගෙන බිහි වෙච්ච වැව් ගම්මාන. සුන්දරී වාපි නේද? විහාර වාපි, සුමන වාපි. හරිනේ. ඔන්න දැන් ඒවා හරි. දැන් ඊට පස්සේ ඔන්න දැන් ඒ ටික එක කරුණකට ලියන්න පුළුවන්. දැන් ඊට පස්සේ අර මං කියවන ගෙවල් වල ඉන්න කට්ටිය අනිත් කණ්ඩායම් දැන් ගෘහපතියට කෑ ගහනවා කියලා, අපිට ඕන අපිට ඔන්න මාළුත් ඕන, අපිට මොනවාද කිරි නේද, කිරි එළ කිරි ඕන, ඊට පස්සේ අපිට හට්ටි වලන් ඕන ගාලා මෙහෙම කෑ ගහන්න ඇති. දැන් ඊට පස්සේ බොලේ මොකද උනේ? දැන් ඔන්න මේ මුල් ඓතිහාසික මිනිස්සු තමන්ගේ කර්ම, ඒ කියන්නේ තමන්ගේ රැකියා පටන් ගන්නවා, රැකියා ආරම්භ කරනවා. ඒ අනුව රැකියාවල් වලට අනුව මුල් ඓතිහාසික යුගයේ ගම්බිහි වෙන්න ගත්තා. හරි නේද? දැන් මම ළඟක හිටියනම් මම ඕගොල්ලන්ගෙන් මේවට අහනවා. මම කියනකොට ඕගොල්ලෝ කියන්න ඕන විස්තර. හැබැයි දැන් උනත් පුළුවන් මං හිතන්නේ මං කියනකොට ඕගොල්ලෝ කියන්න ඕන මේවයි තේරුම්. එහෙනම් මේ අනුව දෙවනි කරුණ විදියට අපිට ගන්න පුළුවන් වෘතීන් පදනම් කරගෙන බිහි වෙච්ච ගම් කියන්න බලන්න. මං කියන ඕගොල්ලෝ ඒකේ සිංහල තේරුම කියන්න ඕන. කියන්න බලන්න මණිකාර ගාම. මොකද්ද මණිකාර ගාම කියන්නේ? මොනවාද? මණික් කර්මාන්තේ නේද? මණික් කර්මාන්තේ නියලිච්ච කණ්ඩායම් එදා බිහි වුණා. එහෙනම් ඒ කණ්ඩායම් වෙනම ගම්මානයක් බිහි කරගෙන යාලා හිටියා. ඊළඟට ගෝපාල ගාම. මොනවාද ගෝපාල ගාම කියන්නේ? මොනවාද? ගොපල්ලන් ජීවත් වෙච්ච නේද? එතකොට ගවයන් පාලනය කරපු ගම්මාන බිහි වුණා. එතකොට අන්න ඒ කට්ටියට කිව්වා ගෝපාල ගාම කියලා. එතකොට ඒ කට්ටිය වෙනම ගම්මානයක් විදියට හිටියා. ඊට පස්සේ කේවට්ටගාම. මොනවාද මේ කේවට්ටගාම කියන්නේ? එහෙනම් දීවරයි. එහෙනම් දීවර ගම්මාන බිහි වුණාද? ඔයාලා හිතන්නකෝ දැන් අද වගේම බලන්නකෝ මුල් කාලෙත් අද වගේම ඒ ගම්මාන තිබිලා තියෙනවා. එතකොට ඒක තමයි දැන් අපි කියලා අද කියලිවල ඒ තරම් ලොකු වෙනසක් වෙලා නැහැ. මොකද අති මීට අවුරුදු ගානකට එහා යුගයේදීත් මේ ටික සිද්ධ වෙලා තියෙනවා නේද? එතකොට එහෙනම් කේවට්ට ගාම කියන්නේ දීවරයන් විසූ ගම. ඊළඟට කුම්භකාර ගාම. එහෙනම් ඒ වගේ මොනවාද? වළං හදන කට්ටිය, කුඹල්කරුවන් එයාලගේ ගම්මානයක් විදියට එයාලා කුඹල් කර්මාන්තය කරගෙන ගියා. අදටත් එහෙමනේ. අදටත් ඒ වළං හදනේ, මැටි නිෂ්පාදනයේ කණ්ඩායම අදටත් සමාජයේ ඉන්නවා. ඒතොර ඒ කණ්ඩායම අදටත් ඉන්නවා. එහෙනම් එදත් ඔන්න මූලාරම්භයේ ඒ ටික ඇති වුණා. ඊළඟ වඩ්ඩකී ගාම. මොනවාද වඩ්ඩකී ගාම කියන්නේ? වඩුවන්. එහෙනම් ගෙදරක අවශ්‍යතා සඳහා ඌවේ ලී නිෂ්පාදන කර්මාන්ත සඳහා මුල් ඓතිහාසික යුගයේ වඩුවන්ගෙන් නිෂ්පාදිත ඒ ගම්මාන බිහි වෙලා තිබුණා. දත් එහෙමත් අදත් වර්තමානයේ තියෙනවා. ඒතර ඒ නිසා ඔන්න එදා මෙන්න මේ වගේ වෘතීන් පදනම් කරගෙන ගම්මාන බිහි වුණා. දැන් ඊට පස්සේ දැන් ඔයාලට මං කිව්වනේ කරුණු තුනක් කියලා. එහෙනම් දැන්ට අපිට කියවුනේ කීයද? කරුණු දෙකයි. තව කරුණක් තියෙනවද? තව කරුණක් තියෙනවද? තියෙනවා තියෙනවා. මොකද්ද? ඒක ඔයාලා පොඩි වැරද්දක් කරනවා. ඒ කරුණත් දැන් ඊළඟට කියන්න තියෙන කරුණත් ඕගොල්ලෝ දානවා මෙන්න මේ වෘතීන් පදනම් කරගත්ත කෑල්ලටම. දාපු ගමන් මොකද වෙන්නේ? ඔබට ලියන්න කරුණක් නැති වෙනවා. මං හැමදාම කිව්ව ඔයගලන්ට හැමදාම කිව්වේ මොකද්ද? අපි හොඳට ප්‍රශ්නයක් දුන්නාම ඒකේ පිළිතුර සංවිධානය කරගන්න ඕන. දැන් පන්ති ඔයගලොන්ගෙන් ඇහුවා මොකද කරන්නේ? හිතට එන දඩබඩ ගාලා හිතට එන පිළිතුරු දෙක තුනක් ලියනවා. කරුණු දෙකක් ලියනවා. ලියලිවල ඊළඟට ඉතින් මේ අහස පොළව ගැටල ගැල්ල අම්මේ මේකට ඉතින් රූල් 15ක් විතර ලියාගන්නේ කොහොමද? රූල් 5ක් ලියාගන්නේ කොහොමද කියලා. ඇයි? ඒවට ලියන්න ඒ තරම් විස්තර නැහැ. ඒ නිසා අපි හරිම කපටි විදියට මොකද කරන්න ඕන? හොඳට මේ පාඩම හොඳට සකසුරුවම් කළා උත්තරේ හදා ගන්න ඕන පුතේ. එහෙනම් අපේ ඊළඟ කරුණ තමයි මොකද්ද? කාර්යයන් පදනම් කරගත්ත. මේ කාර්යයන් පදනම් කරගත්ත ගම්මාන තියුණා. එහෙනම් අරක වෘතිය. මේක කාර්යයන්. කාර්යයන් කියන්නේ මොකද්ද? සමහර වෙලාවලට දැන් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක යම් කිසි කාර්යයක නියැලෙන්න පුළුවන්. ඒ කාර්ය කරනකම් එයාලට ඒ ගම්මානවල ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ එයාලා හැමදාම මේ ගමේ කාර්ය කර කර හිටියා නෙවෙයි. අලුතෙන් වෙන කණ්ඩායමකුත් ඇවිල්ලා ඒ කාර්ය කරන්න පුළුවන්. ඒතට ඒ කාර්ය කරනකම් ඒ ගම්වල ඉඳගෙන එයාලා ජීවත් වුණා. අන්න එහෙම කණ්ඩායමකුත් හිටියා. ඒ තමයි පට්ටාන ගාම. ඒ කියන්නේ වරායක් ආශ්‍රිතව, ඒ කියන්නේ ඔරුපාරු. තමන්ගේ රැකියාව විදියට තමන්ට කරන්න හිතුණා නම් එයාලා ගිහිල්ලා ඒ වරාය ආශ්‍රිත තමන්ගේ කාර්යභාරයන් කරගෙන එයාලා පාඩුවේ හිටියා. එයාලා හැබැයි නිශ්චිත වුණෙත් නැහැ. ඕන කෙනෙක්ට ඇවිල්ලා ඒ ගම්මානේ ඉඳගෙන ඒ වැඩේ කරගෙන හිටියේ නම් එක කට්ටියක් තමයි මේ කාර්ය පදනම් කරගෙන කරු පට්ටාන ගාම කියන දී මේ වරායන් ආශ්‍රිත ගම්. ඊළඟට නියම් ගම්. මොනවද මේ නියම් ගම් කියන්නේ? ඊළඟ වෙළඳාම කරන්න ආවා. එතකොට මේ වෙන පැතිවලින් එන්න පුළුවන්, ඒ ප්‍රදේශවලම වෙන්න පුළුවන්. එතකොට මේ කණ්ඩායම් මොකද උනේ? ඇවිල්ලා යාළගේ වෙළඳාමේ පහසුවට යාළා ගම්වල ඒ අදාළ වෙළඳාමේ කියන්නේ පොළාව ආසන්නේ යාළා ජීවත් වුණා. අන්න ඒ වගේ කණ්ඩායම්. ඊළඟට තව තියුණ ඔලගම් කියලා. මොකද මේ ඔලගම් කියන්නේ? මේ ඔලගම් කියන්නේ මේ සියලු දේම කළා. සමහර ඒවා දානෝ අතහැරලා දාලම ගිහිල්ලා. කවුරුත් නැහැ ඒ ප්‍රදේශවල. අන්න එහෙම ගමුත් තියුණා. ඒ නිසා දැන් ඔන්න ඔය ගම් ටික. එතකොට එනම් කාර්ය පදනම් කරගත්තු ගම් ඉදිර ගන්න පුළුවන් පට්ටාන ගාම, නියම් ගම් සහ ඔල ගම්. එතකොට දැන් ඔබට මතකයි එහෙනම් මොනවද? වැව් පදනම් කරගත්ත ගම් තිබුණා, වෘතීන් පදනම් කරගත්ත ගම් තිබුණා, කාර්යයන් පදනම් කරගත්තු ගම් තිබුණා. එහෙනම් ඔන්න බලන්න කොද්ද සාර්ථක පිළිතුරක් ඔබට ලියන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ මං අර ඉස්සෙල්ලත් කිව්වනේ වැඩිය සාක්ෂි එහෙම පුතේ හම්බ වෙන්නේ නැහැ. මට මතකයි ඔය මේ දැන් සිතියම් වල වුණත් අර ඔයාලට මතකද මේ අපි ඒව කියන ස්කෝල වලට ආවහම අක නගර, බම නගර කොහොම කියලා අර තියෙනව නේද? නිකන් අමුතු අමුතු නම් ටිකක් සිතියමක. අපි ඒව හැමදාම ඔයාලට කියනවා මේව එන්නේ නැහැ පුතේ, ලකුණු කරන්න එපා, ඔවයි තැන් හිත හොයා ගන්නත් බෑ කියලිවල කියනවා. ඒ නිසා මේ කාලවල තිබිච්ච මේ විස්ථානේ ඒව තාමර නිශ්චිත ඔබේ සිතියම් පොතට දාලා තියෙනවා. හැබැයි කවදාවත් ඇවිත් නැහැනේ ලකුණු කරන්න නේද? ඒ නිසා මෙන්න මේ ඒ අර නිශ්චිත පුරාවිද්‍යාත්මක ලක්ෂණ ගොඩක් හොයාගන්න මේ කාලේ නෑ. හැබැයි එක තැනකින් නිවසක මේ ලක්ෂණ හම්බෙනවා කැනීම් කරනකොට. ඒ තමයි මේ අනුරාධපුරයෙන්. අනුරාධපුරයෙන් හම්බෙනවා මේ නිවසක ලක්ෂණ. එතකොට ඒ නිවස මේ වටකුරු සහිතයි, රවුම් විදියට හදපු. අනුරාධපුරෙන් කැනීම් වලින් තමයි හම්බෙන්නේ වටකුරු සහිතයි. ඊට පස්සේ නිවාස සෙවිලි කරලා තිබිලා තියෙනවා. හොඳ අත්තිවාරමක් හදලා තියෙනවා. දැන් සමහරේ හම්බෙච්ච ගෙවල් වල පුතේ මේ පොළව හාරලා මැටි වලින් හොඳට පොළව මේ හදලා තියෙනවා. එතකොට ඒ බලන්නකෝ. එතකොට පොළව පොලිෂ් කරගන්න හොඳ සිනිඳු මැට්ටකින් හොඳට පොළව අත්තිවාරම හොඳට හදලා තියෙනවා. එතකොට හොඳ සිනිඳු මැට්ටකින් අර අපි සිමෙන්ති දානවා වගේත් මේ කට්ටි කරලා තිබිලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ නිවාස හම්බෙලා තියෙනවා මෙන්න මේ මුල් ඓතිහාසික යුගයේදී. ඒ වගේම හතරස් ගෙවල් වගේවත් හම්බෙලා තියෙනවා. ඊට පස්සේ තිස්ස මහා රාමේ ප්‍රදේශේනුත් මේකට සාධක හම්බ වෙලා තියෙනවා. ඒතර ඊට පස්සේ දැන් අපි කියමුකෝ මෙන්න මෙහෙම දැන් ඔයාට ගමක් ගැන හිතා ගන්න හිතන්න පුළුවන් වෙන්න නම් අපි බලමුකෝ දැන් ගමක ප්‍රමාණය කොච්චරක් වගේ වෙන්නේ නැද්ද දැන් උදාහරණයක් පොඩි ගමක සාමාන්‍යයෙන් පවුල් 5ක් 6ක් වගේ මේ ගම්වල ඉඳලා තියෙනවා ඒතර හෙක්ටයාර් 0.15ක් වගේ ප්‍රමාණයක් තමයි පොඩි ගමක ප්‍රමාණය තිබිලා තියෙන දැන් සාමාන්‍යයෙන් හෙක්ටයාර් එකක් අක්කර හෙක්ටයාර් එකක් අක්කර 4ක් වගේ ඒ කියන්නේ මට නිශ්චිත නෙවෙයි අක්කර 4ක වගේ ප්‍රමාණයක් වගේ තමයි. එතකොට මෙන්න මේ ඒ පොඩි ගම්. ඊට පස්සේ මධ්‍ය ප්‍රමාණයේ ගම් ගත්තාම ඒවයි පවුල් 30ක් විතර ඉඳලා තියෙනවා. ඒව හෙක්ටයාර් 2ක ප්‍රමාණය වගේ වපසරියක තමයි මේ මධ්‍ය ප්‍රමාණයේ ගම්මාන ජනාවාස පිහිටලා තියෙන්නේ. ඊට පස්සේ ඊට වඩා විශාල නගර තිබිලා තියෙනවා පුතේ. ඒතොර ඒවා මේ හෙක්ටයාර් 2කට වඩා ලොකුයි. ඒවයි සෙනගත් ඉඳලා තියෙනවා කණ්ඩායම මිනිස්සු ඉඳලා තියෙනවා 35,000ක් විතර. 35,000ක් විතර ඉඳලා තියෙනවා. එතකොට ඔයා හිතන්නකෝ නගරයක දැන් අදටත් එහෙමනේ නගරයක ඉන්න ජනගහණය වැඩි. එතකොට එදත් අර මූලික ලක්ෂණ වෙලහෙළඳාම් ආදී මේ කටයුතු තිබිච්ච ප්‍රධාන නගරයක සෙනග වැඩියෙන් ඉඳලා තිබෙනවා. ඒතර ඒ වගේම දැන් ගත්තාම ඕනේ දැන් අපි ගොඩක් කතා කරා නගර ගැන ඊට පස්සේ ගම් ගැන නේද? ඒතර ඒ විතරකුත් නෙවෙයි දැන් ඔබට මතකද ඔබලා ඕගොල්ලෝ නම් ඉතින් ගෙවල් වල ගේට්ටු එහෙම දාගෙන ඇති නේද? ඒ වුණාට දැන් අදටත් අපි මන්නාරම යාපනේ වගේ ප්‍රදේශ වලට යනකොට මේ ගෙවල් වල වැටවල් හදලා තියෙන්නේ මොනවයින්ද නේද? තල්ලතු දාල ලස්සනට වැටවල් හදලා තියෙනවා. ඒතර ඒ දරුවන්ට නම් ඒවයි ලොකු අත්දැකීමක් නෑ. හැබැයි මේ අපේ මධ්‍යම පළාතේ ඉන්න අපේ දරුවන්ට නම් ඉතින් ওই වැටවල් කියනේ මන්ද තියෙනවද ගම්වල තියෙනවා මං හිතන්නේ නේද? ඉස්සර මට මතකයි අපි චූටි කාලේ අපේ ගෙවල් වලට මේ කඩුල්ල. එතකොට මේ කඩුල්ලක් වැටක් හදලා මේ පූණ බටයක් හරි උණ බට දෙකක්කින් වගේ කඩුළු හදලා තියුණා. ඉතින් දැන් මේ බලන්නකෝ දැන් මුල් ඓතිහාසික යුගයේ ඒ විදියට වැටවල් ගහලා තියුණ ගම් වෙන් කරගන්න. ඊට මේ කෝටු මේ කියන්නේ සාමාන්‍ය මහත් ප්‍රමාණයේ ගල්ස් හරි කොහොම හරි ඒ වගේ ඉනිහිටවල ගමක්ම මායින් කළා තිබුණා. ඒතර ගමක්ම මායින් කළා තිබුණේ වට කිව්වා පරිකිත ගම් කියලා. එහෙනම් වැටකින් මායින් කළ වැටකින් ආරක්ෂාව සපයපු ගම් වලට කිව්වා පුතේ පරිකිත ගම් කියලා. වැටක් නැති ඒවට වැටක් නැති ඒවට කිව්වා අපිරික්කිත ගම් කියලා. දැන් මතකයි දෙක ඔන්න ඕවා තේරුම් අහන්නේ නෝ විභාගෙදී. මොනවාද පරික්කිත යනු කුමක්ද? එහෙනම් පරික්කිත කියන්නේ මොකද්ද? වැටක් ගසා ආරක්ෂාව ලද ගම්. අපිරික්කිත කිව්වේ වැටක් නොගසා තියන ලද ගම්. එතකොට ඔන්න ඒකත් ඕගොල්ලන්ට දැන් මං හිතනවා මතක ඇති කියලා. ඊට පස්සේ අර ඔය මේ අනුරාධ දැන් අනුරාධපුර කියලා කියනවනේ අනුරාධපුරයටනේ. එතකොට ඒක අනුරාධපුරේ දැන් හැදුවේ අනුරාධ කියන විජේ රජතුමාගේ යාළුවෙක්නේ නේද? එයාගේ සගේක් ඇවිල්ලා තමයි ජනාවාසෙ පිහිටවගත්තේ. එතකොට එයාගේ නම අනුරාධ. ඇයි පුතේ පුර කියලා ආවේ? එහෙනම් අර මං ඉස්සෙල්ල කිව්වදේ මොකද්ද? විශාල වශයෙන් ජනගහණය හැදිච්ච තැන ජනගහණයක් සිටී තැනට කිව්ව මොකද්ද? පුරයක් කියලා. එතකොට මෙන්න මේ පුරයක් කියන එකට තමයි අනුරාධපුර කියලා. එනම් ප්‍රධාන අගනගරයක් වෙච්ච නිසා තමයි අනුරාධ අවසානයේ අනුරාධපුර වුනේ. එතකොට ඒ නිසා මේ සෙල්ලිපියක තියෙනවා එතකොට විශාල නගරයක් හැඳින්නුව පුර කියලා. ඒ වගේම සෙල්ලිපියක හඳුන්වලා තියෙනවා මේ පුර කමත කියලා නමක් හම්බෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඒ කාලේ බලන්න ඔයාලා හිතන්නකෝ මේ කොච්චර මේ පරිපාලනය හදාගන්න මේ මිනිස්සු මහන්සි වෙන්නේ නැද්ද කියලා. එතකොට මේ පුර කමත කියන්නේ ඒ කාලේ කෙනෙක්ව පත් කළා තිබිලා තියෙනවා නගරේ වාස්තු විද්‍යාත්මක ශිල්ප එක නගරය සැලසුම් කරන් නගරේ පිළිවලක් කරගන්නත් පුත්කලෙක් පත් කළ ඉඳලා තියෙනවා. මේ ටිකක් දියුණු වෙනකොට පුරයක් බවට පත් වෙලා යනකොට මෙහෙම පුත්කලයොත් පත් කළා තියෙනවා. එහෙනම් පුර කමත කිව්වෙ මොකාටද? නගරේ වාස්තු ශිල්පියාට තමයි පුරකමත කියලා කියන්නේ. දැන් ඔයාලට මතක තියෙන්න ඕන අපි ආපු තැන කොතනද, දැන් අපි ඉන්නේ අපේ ගමන කොතනද කියලා. ඒ වගේම අර මං කිව්වා වගේ අනුරාධපුරයට මේ පොතේ මේක තැනක සුවිශේෂ කරලා තියෙනවා අනුරාධපුරයට නුරුපුර කියලත් කියලා තියෙනවා. ඒතකොට නුරුපුර කියලා තියෙන්නේ කොයි අභිලේඛ නේද?
කොයි අභිලේඛනයේද? කෝකෙද? පනා කඩුව තඹ සන්නසේ. මම ඔගොල්ලොත් එක්ක දවසක හොඳට රජවරු ගැන කතා කරනවා. ඒ වෙනකම් මම මේ පනා කඩුව තඹ සන්නසේ කරේ කවුද කියන එක එහෙම අහන්නේ නැහැ. ඒතකොට දැන් අද ඇහුවා මායිත් අලුත් ගතියක් එන්නේ නැහනේ. ඒ නිසා අනුරාධපුර එහෙනම් නුරුපුර කියලා හැඳින්වුවේ පනා කඩුව තඹ සන්නසේ. ඊට පස්සේ දැන් ඔක්කොම හරි කියන්නකො. දැන් අපිට වෙළඳාම් තියෙනවා. අපි දැන් වලන් ටිකක් අදාගත්තා. අපි ගෙවල් දොරවල් වලට බඩුත් ගත්තා. දැන් වෙළඳානුත් කරා. දැන් ඔක්කොම කරා. දැන් හරි. දැන් හැබැයි මොකද වෙන්නේ? රණ්ඩු වෙනවා. එක එක්කෙනාට මේවා සැලසුම් කරගන්න බෑ. පිළිවළක් කරගන්න බෑ නේද? එතකොට මෙන්න මෙහෙම ගැටලු ඇති වුණා. මේ දැන් කල්පනා කරනවා කට්ටිය බොලේ දැන් වැඩේ හරියන්නේ නෑනේ. මේව පාලනය කරන්න කට්ටියක් ඉන්න එපාය. නේද? පාලනය කරන්න කවුරු හරි ටීම් එකක් ඉන්න ඕනේ නේ. කණ්ඩායමක් ඉන්න ඕන. එහෙම කියලා දැන් කල්පනා කරනවා. දැන් මොකද කරන්නේ? දැන් ඉස්සෙල්ල අර පවුලේ සමාජික විදියට හිටියට දැන් මොකද වෙන්නේ? ඉතින් අපිට එහෙම ඉතින් නේද? නේද ගෑනු ළමයි? අපිට ඉස්සර කාලේ ඒ තරම් ලොකු තැනක් හම්බුනේ නෑ නේද? අර ඉස්සර මේ මේ ඈතක් තමයි ඉතින් අපිත් පොඩ්ඩක් ගොඩනැගිලා ආවේ නේද කාන්තාව? නැත්තම් ඉස්සර අපිට පිරිමි අය කිව්වේ කොහොමද? දෑඟුල පඤ්ඤා. දෑඟුල පඤ්ඤංකෝ මොකද්ද? උඹලට පුළුවන් බත් ඇටයක් තලන්න විතරයි කිව්වා. ඉතින් ඒ කාලේ මුල් ඓතිහාසිකයෙක් කට්ටියම ඉඳලා ඒ කාලේදී මොකද උනේ? ගෘහපතියා ගෙදර ප්‍රධානියා උනේ නේද? අපි නෙවෙයි. කවුද? ඔව්, පිරිමි පුද්ගලයා තමයි ගෘහපතිය බවට පත් වුනේ. එහෙනම් ඔන්න දැන් ගෘහපතිය බවට පත් වෙලා මේ පිරිමි පුද්ගලයා මොකද කරේ? ගෙදර කළමනාකරණේ කරගත්තා. දැන් ගෙදර කළමනා කරගෙන පාඩුවේ ඉන්නවා. ඉන්නකොට දැන් මොකද උනේ? අර ඔයාට මතකනේ ඕගොල්ලන්ට අර වැවක් හදාගත්ත පොඩියට ඇලවල් හදාගෙන දැන් එහෙමනම් දැම් කට්ටිය මොකද වෙන්නේ? ගම්වල කට්ටිය ග්‍රැන්ඩු වෙනවා. ඇයි? අපේ මේනට වතුර නෑ, අපිට වතුර නෑ, අපේ මේවට වතුර නෑ කියලා දැන් එක එක්කෙනාට දැන් මේක මොකද උනේ? කළමනාකරණය කරගන්න ක්‍රමවේදයක් නැති වෙනවා. දැන් ඔක්කොම වැවෙන් වතුර ගන්න ගිහිල්ලා කට්ටිය මොකද වෙන්නේ? දැන් රණ්ඩු වෙනවා. ගැටලු සාගත තත්ත්වයක් නැති වෙනවා. ඊට පස්සේ කල්පනා කරා, දැන් මම ඕක හොඳට කතා කරනවා ඊළඟ පාඩමේදී. දැන් මේ ගැටලු විසඳ ගන්න ඕනේ ඉඳ මොකද උනේ? එහෙනම් ගමට ප්‍රධානීකුත් පත් කරගන්න වෙනවා. එහෙනම් අර ගෘහපතියෝ අතරින් මොකද කරන්නේ? ගෙවල් වල ප්‍රධානියෝ අතරින් ටිකක් වත් පොහසත්කම් තියෙන, ටිකක් බලය හයිය තියෙන පුද්ගලයෙක්ව පත් කරගන්නවා ගමේ ප්‍රධානිය විදියට. ඔන්න ගැටලුව විසඳුණා. දැන් පවුලට ඉන්නව ප්‍රධානියෙක් පවුල වැඩ ටික කරන්න, ගමට ඉන්නව දැන් තව ප්‍රධානියෙක්. එහෙමනම් දැන් ගමේ ප්‍රධානියට පුළුවන් අර වැවේ ප්‍රශ්න, ඊට පස්සේ ගමේ ප්‍රශ්න මේ ටික ඔන්න මතක තියාගන්න. අපේ දේශපාලනය නේද, අපේ පාලන රටාවේ ආරම්භයට අඩිය තියුවා. දැන් ඔයාලා හිතන්නකො, දැන් ලස්සනට අපි මේ ගමන ආව අපේ මුල ඉඳන්. එහෙනම් අද මේ තියෙන පාර්ලිමන්ට් එකේ එන ගමනේ ආරම්භය කොතන තියෙන්නේ? මෙන්න මේ කතා කරපු තැන. එහෙනම් ගෘහපතිය තමයි අපේ පළමුවෙනි පාලකයා නේද? පාලන තන්ත්‍රයේ පළවෙනි පාලන තන්ත්‍රයට අඩිතාලම තිබුවේ. ඊළඟට ගමික. එතකොට එහෙනම් ගම පාලනය කරපු කෙනා තමයි ගමික තමයි එහෙනම් ඊළඟට පාලන තන්ත්‍රයට අඩිය තිබුව කෙනා. තව ඉස්සරහට අපි තව ටික ටික කතා කරගෙන යනවා මං ඊළඟට ඊළඟ දවසේ තියෙන පාඩමේ. එහෙනම් දැන් ඔන්න හරි. දැන් මොකද වෙන්නේ? දැන් ගමික පාලනය කරගෙන ගියා කියන්නකෝ. හැබැයි දැන් සමහර වෙලාවලට ගෘහපතිය ගෘහපති අතරත් රණ්ඩු ඇති වෙනවා. ගමිකල ගමිකල අතරත් රණ්ඩු ඇති වෙනවා. ඇයි? ඒ ගමිකලාට අදාළ ගම්වල ඊළඟ ගමත් එක ප්‍රශ්න ඇති වෙනකොට දෙගොල්ලෝ රණ්ඩු වෙනවා. දැන් ඒකට වැඩේ හරියන්නේත් නැහැ. දැන් ඊට පස්සේ මිනිස්සු කල්පනා කරනවා, බොලේ මාර වැඩන්නේ දැන් වෙන්නේ. දැන් අපේ රණ්ඩු බේරන කට්ටියක් පත් වුණා. දැන් මෙන්න මේ කට්ටියගෙත් ගැටලු සහගතයි. එහෙනම් කියනෝ ගම් 10කට ගමකින් එක ප්‍රභූ කෙනෙක් විදිහට, අර ගමිකයෝ අතරින් නෙවෙයි, ගම් 10කට ගමකින් එක්කෙනා ගානේ ගම් 10කින් නඩු විසඳන්න මණ්ඩලයක් පත් කරගන්නවා. ඇයි මේ? පරිපාලනයේ නිලධාරීන්ගේ නඩු විසඳන්න, මේ පාලනය කරන කට්ටියගේ නඩු විසඳන්න තමයි ඒ කට්ටිය පත් කරගත්තේ. එහෙනම් මේ මොකද්ද? එයාලට කිව්වේ මොකද්ද? දස ගම් ඇත්තන්. එහෙනම් ගම් 10කින් පරිපාලන ප්‍රශ්න විසඳන්න නායකයෝ 10 දෙනෙක් පත් කරගත්තේ. ඒක ඕගොල්ලෝ දන්නෝ. දැන් අපේ ලංකාවේ නම් දැක්කේ නැතුණාට අදටත් ඔය මේ දෙමළ චිත්‍රපටිවල හිටි ගමන් ගහක් මුල වාඩි වෙලා නඩු විසඳනෝ. අන්න ඒ වගේ ලක්ෂණයක් තමයි එදා තිබුණේ. මේ දස ගම් ඇත්තෝ මොකද කරේ? ගමක් තුල එකතු වෙලා අර පරිපාලන ගැටලු විසඳීම් සම්බන්ධව නිශ්චිත තීරණ ගත්තා. ඔන්න මට මතකයි එක දවසක් දරුවෙක් මේ මෑතකදී ඇහුවා, මැඩම් ඇත්තටම කියන්න කවුද මේ ඔයගලන්ට පට ලැබෙන හැමදාම මෙයාලත් පරිපාලනය කියලාමයි, ඒ කියන්නේ පාලනය කරන කට්ටියක් කියලාමයි හිතන්නේ. හැබැයි දසගම් මැත්තන් කියන්නේ පුතේ පරිපාලකයන්ගේ ප්‍රශ්න විසඳන කට්ටිය. ඒතොර මෙයාලා පාලනයට සම්බන්ධ වුණේ නැහැ. එයාලගේ ගැටලු විසඳන එක්කෙනෙක් තමයි දසගම් මැත්තෝ කියන්නේ. කොහෙද සෙල්ලිපිය? කොහෙද සෙල්ලිපිය? සෙල්ලිපිය තමයි කළු දියපොකුණ. සෙල්ලිපිය තමයි මේ දසගම් මැත්තන් පිළිබඳ සඳහන් වෙලා තියෙන්නේ, කළු දියපොකුණ සෙල්ලිපිය. එතකොට දැන් මෙන්න මේ විදියට මේ කට්ටිය ගැන ගත්තහම දැන් ඊළඟට දැන් ඔනෝගොල්ලන්ට දැන් හොඳට මතකයි අපි ආපු තැන ඉඳන් පරිපාලනය සකස් වුණා. ඒ පරිපාලනය සකස් වෙලා දැන් ඊට පස්සේ ඒක ක්‍රමානුකූලව කරගෙන යනවා. ඒකනගෙන යනකොට තව ගැටලු විසඳනකොට දසගම් මැත්තන්පත් වුණා. දැන් එහෙනම් ගම හොඳටම ස්වයංපෝෂිතයි නේද? ගම හොඳට ස්වයංපෝෂිතයි. ඒතර මේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් අද නම් අපේ ගෙවල් කොහොමද තියෙන්නේ? අපේ ගෙවල් වල හැටි කොහොමද? අම්මයි තාත්තයි අපි නේද? අපිට අත්තම්මලත් නැහැ, අපිට මුත්තලාත් සීයලත් නැහැ, අපිට අල්ලපු වැටක් ඇත්තෙත් නැහැ නේද? අපිට හිනා වෙන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. අද නම් ඉතින් කොහොමත්ම නැහැ නේද? ඉතින් ඒ හිටියත් ඕගොල්ලන්ව අල්ලපු ගෙදරට යවන්නෙත් නැහැ, ආත්තම්ම සීයා එක්ක එකතු වෙලා ලස්සන කතන්දර කියන්නෙත් නෑ. එතකොට එහෙනම් ඒ වගේ අපි අම්මයි තාත්තයි එක්ක හිරවෙච්ච ගෙවල්, හිරවෙච්ච ගෙවල් තියනකොට ඒවට කියන න්‍යාෂ්ටික පවුල් කියලා. එතකොට නමුත් එදා තිබුණේ කොයි වගේ පවුල්ද? විස්තෘත පවුල්, විස්තරිත පවුල්. ඒ කියන්නේ අත්තම්මා සීයා, ඒ කියන්නේ මේ පවුලේ ඔක්කොම එකට ඒක රාශි වෙලා තමයි ජීවත් උනේ. එතකොට අන්නේ එහෙම ඉන්නකොට මෙයාලා ඔක්කොම එකතු වෙලා තමයි එහෙනම් එයාලගේ යැපීම් ක්‍රම නිර්මාණය කරගත්තේ. මොනවද මෙයාලගේ යැපීම් ක්‍රම? මොනවද යාලා, මොනවද යැපෙන්නේ යාලා යොදාගත්ත දේවල් මොනවද? එකක් තමයි අර ගංගා අයින් වල අර ඈතට ගිහිල්ලා ගංගාව පිට අරගන්න හින්ද බයේ ඈතට ගිහිල්ලා ගංගාව අයින් වලින් එහාට ගිහිල්ලා හේන් ගොවිතැන් කරා. එතකොට මොනවද ඒවයි ගොවිතැන් කරපු දේවල් කියන්න බලන්න. මොනවද? කුරක්කන් කාලා තියෙනව නේද? කුරක්කන් තලප කාලා තියෙනවා. ඊට පස්සේ මෙනේරි, ඊට පස්සේ තල නේ. දැන් මෙන්න මේ කාලේ ඕන්නම් අම්මලට කියලා ගෙන්නගෙන ওই කුරක්කන් පිටි එහෙම ගෙන්නගෙන තල පහදාගෙන කන්න අපිට දැනගන්නත් එක්ක නේද? මිනේරි තල්, ඊළඟ තල, ඊට පස්සේ තනහාල්, ඒ වගේ දේවල් මෙයාලා ආහාරයට ගත්තා. ඉතින් ඊට පසු කාලීනව ඊට පස්සේ දැන් ওই විදියට ඈතට වෙලා යාලා කෘෂිකර්මාන්තේ කරගෙන ඉඳලා අවසානයේ මොකද වෙන්නේ? තාක්ෂණය දැනගත්තට පස්සේ, තාක්ෂණය දැනගත්තම ගංගා පිටාර යනකොට අපිට හොඳට අමුණක් බැඳලා මේව කළා, ගංගා පිටාර ගලන එක නවත්තන්න පුළුවන්, එළවල් කපලිවල ඒවා එහෙට මෙහෙට වතුර ටික යවන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ මොකද වුනේ? එයාලා ගංගා ළඟට නැවතත් එන්න පටන් ගත්තා.